පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා.
ගරු නියෝජක කතානායකතුමනි 27/2 ප්‍රශ්න ඉදිරිපත් කිරීමට පෙර අදිසි කාරණාවක් මතුවලා තිබෙනවා ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ කාරණාවට. ගරු අග්‍රාමාත්‍යතුමනි, කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් අරගෙන ඇවිල්ලා තිනවා FOS පවර් කියන ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාව. ඒ ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී නියමිත තත්ත්වෙන් නොමැති බව රසායනාගාර පරීක්ෂණ වාර්තා දෙකකින් තහවුරු වෙලා තිබෙනවා. හැබැයි එසේ තහවුරු වුණත් එම ඩීසල් කොළොන්නාවේ සිට පාරිභෝජනය සඳහා බෙදා හැරීමට සූදානම් කරලා තිබෙනවා කියලා ආරංචි වෙනවා. ඒ කියන්නේ බාල ඉන්ධන බෙදා හරින්නට උත්සාහ කරන වැඩපිළිවෙලක් පිළිබඳව අපිට මේ දැන් ආරංචි වෙලා තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කැමති විශේෂයෙන්ම මේ පරීක්ෂණ වාර්තාව ඉන්දියානු තෙල් සමාගමේ ඉල්ලීම පරිදි පරීක්ෂා කරලා ලබා දීලා තිබෙනවා LIOC/2023/7 දරන පරීක්ෂණ වාර්තාව මුලින්ම ගෙනලා තියෙන්නේ පෙරේදා 5 වෙනිදා. ඉන්පසුව 6 වෙනිදාත් පරීක්ෂණාගාර වාර්තාවන් තත්ත්වෙන් බාල බවට ලැබිලා තිබෙනවා. එහෙම බාල තෙල් තහවුරු වුණයින් පස්සේ මේ බෙදා හරින්න තීන්දුව කළා තිබෙනවා. ඉතින් මේක බරපතල කාරණාවක්. මේක සාක්ෂි සහිතව මම ඉදිරිපත් කරන්නේ FOS පව නෞකාවේ 1P, 1S, 3P, 3S, 5P, 5S ටැංකි වලින් ගොඩබා ඇති ඩීසල් වල සාම්පල පරීක්ෂාවේදී තමයි මේ බාල තෙල් පිළිබඳව කාරණාව අනාවරණය වෙලා තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති ටොන් 40,000ක් රැගෙන මෙම නෞකාව සිංගප්පූරුවේ සිට ඔක්තෝබර් 30 පිටත් වෙලා තිබෙනවා. කොළඹට සෙන්දු වෙලා තිබෙන්නේ නොවැම්බර් 5 වෙනිදා. ගරු ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ බාල තෙල් බෙදා හැරීමේ කුමන්ත්‍රණයේ පිටුපස සිදු වී තිබෙන දූෂිත ගනුදෙනුව පිළිබඳව හොයලා බලන්න, ඒ වගේම මේ බාල තෙල් පාරිභෝජනය සඳහා නිකුත් කිරීම පිළිබඳව වහාම ඔබතුමා පරීක්ෂණයක් පවත්වලා මේ සභාවට සත්‍ය තොරතුරු අනාවරණය කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ගරු නියෝජක කතානායකතුමනි, විශේෂයෙන්ම රජය ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ නාමයෙන් රටේ ජනතාවගේ කරපිට ඍජු සහ වක්‍රබදු පටවන යුගයක බදු ආදායම කේන්ද්‍රීය ප්‍රශ්නය මම අහන්න කැමතියි. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මම හිතන්නේ මේ සභාවේ සිටිනවා. මුදල් අමාත්‍යවරයා හිටියනම් හොඳයි, මේවට උත්තර දෙන්න කමක් නැහැ. ඔබතුමා හරි මේවට උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දේශීය මත්පැන් නිෂ්පාදන සහ ආනායනික මත්පැන් නිෂ්පාදනය තුළින් රජයට ඉහළ බදු ආදායමක් හිමිවිය යුතුව ඇතත් නිෂ්පාදන සමාගම් විසින් යොදාගනු ලබන විවිධ වංචා සහගත කූට උපක්‍රම නිසා එම නියමිත බදු ආදායම ඒ පරිද්දෙන්ම රජයට හිමිවන්නේ නැහැ. මේ සිදුවෙන වංචාවන් පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් කිරීම සිදු කරත් ඒ සම්බන්ධයෙන් නිසි පීවර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. මම අපේ ඇමතිතුමාට කියන්න කැමති, මේ සුරාබදු ශේෂ්ත්‍රයේ ඉහළ නිලධාරීන් පිළිබඳව වහාම සොයා බැලීමක් කරන්න. මම එක් එක්කෙනාගේ නංගන් ඉදිරිපත් කරන්නට යන්නේ නැහැ. නමුත් මේක හොර ගුහාවක්. මේ හොර ගුහාවේ රටට බදු ආදායම අහිමි කරන හොරු ටික කවුද කියන එක මේ රටට හෙළිදරව් කරන්න. විශේෂයෙන්ම මේ වංචාවන් පිළිබඳව නිලධාරීන් දැනුවත් වුණත් නිසි පීවරක් ගන්නෙ නැහැ. එසේ පීවර නොගෙන රජය සිදු කරන්නේ කෙසේ හෝ සිය ආදායමින් රාජ්‍ය බදු ගෙවීම සිදු කරනු ලබන පුද්ගලින් මත තව තවත් බදුබර පටවමින් ඔවුන් පීඩාවට පත් කිරීමයි. ඒ නිසා රජයේ සුවිශේෂී අවධානය මේ කාරණාව පිළිබඳව යොමු කරවමින් මම මේ ප්‍රශ්න ගණනාවක් ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඔබතුමා වැට් එක 10% දක්වා වැඩි කරන්නට දක්වපු උනන්දුව වගේම රජය අනීතික ලෙස තුන්වෙනි වතාවටත් මේ රටේ විදුලි පාරිභෝගිකින්ගේ කරපිට හිස මත ඒ අධික විදුලි බිල පටවන්නට බොහොම උනන්දුවෙන් කටයුතු කරා වගේම මේ සුරාබදු ක්ෂේත්‍රයේ සිදුවෙන මෙහි වංචනික ක්‍රියාවලිය ඒ තුලින් රජයට අහිමි වෙන බදු මුදල් පිළිබඳව සොයා බලන්නේ කියලා ඉල්ලීමක් කරමින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. දේශීයව නිෂ්පාදනය කරනු ලබන මත්පැන් සහ ආනායනික මත්පැන් සඳහා බදු ගෙවනු ලැබූ බවට සහතික කරමින් ස්ටිකරය ඇලවිය යුතු බවට නීති පැනවීම සිදු කරන්නේ කිනම් දවසේ සිටද? එම දිනයට ප්‍රථමයෙන් නිෂ්පාදනය කළ මත්පැන් සඳහාද අදාළ ස්ටිකරය ඇලවිය යුතු බවට නියම කෙරුණේද? නැතහොත් එම දිනයට ප්‍රථමයෙන් නිෂ්පාදනය කළ මත්පැන් හඳුනා ගැනීම සඳහා රජයේ භාවිතා කළ ක්‍රමය කුමක්ද? එම ක්‍රමයෙන්ම රිංගා යමින් ඇතැම් ප්‍රමුඛ පෙළේ සමාගම් රජයට බදු ගෙවීමේදී වංචා සිදු කර ඇති බව රජයේ දන්නේද? එසේනම් මේ සම්බන්ධයෙන් රජයේ ගෙන ඇති පියවර කවරේද සහ එම බදු වංචා කරපු ආයතන කවරේද? දැන් ඔබතුමා හොඳින් දන්නවා ගරු ඇමතිතුමා, 2019 තමයි මේ නීතිය ආවේ. 2128 ඇලීරක් 30, ඒ වගේම 2019 අංක 4 ඇලීරක් 19 සුරාබදු නිවේදනය. මේකෙන් පසුවත් මේ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. හැබැයි නීතිය ක්‍රියාත්මක වෙන්නට පටන් ගත්තයින් පස්සේ අපි දන්නවා මෙන්ඩිස් කම්පනි ආයතනය කාලේ බෝතල් ලක්ෂයක් තුල මේ ස්ටිකර් වංචාව ක්‍රියාත්මක කරලා 300,000ක් පාඩු කරලා තියෙනවා රටට. ඉතින් මේවට අරන් තියෙන පියවර මොනවද කියලා මම අහන්න කැමතියි. ඒ වගේම ඔබතුමාට කියන්න කැමතියි, අලුත් ස්ටොක් එකක් පැරණියව හැටියට සලකලා ස්ටිකර් ගහපු ඒ වංචනික ආයතන කවරේද? මොනවද ඒවට ගත්තු පියවර? දේශීය මත්පැන් වර්ග සහ ආනායනික මත්පැන් වර්ග සඳහා අය කරනු ලබන බදු ප්‍රමාණයන් වෙන්වෙන් වශයෙන් කොපමණද? මත්පැන් නිෂ්පාදනය තුළින් හිමිවන බදු ප්‍රමාණය පිළිබඳව රජයේ සෑහීමකට පත්වන්නේද? ඇතැම් ප්‍රමුඛ පෙළේ සමාගම් විසින් බදු ගෙවනු ලැබූ බවට සහතික කරමින් අලවනු ලබන ස්ටිකරය වංචා සහගත ලෙස මුද්‍රණය කර සිය නිෂ්පාදනවලට යොදා ගැනීම මගින් රජයට බදු ගෙවීම පැහැරහැර ඇති බව අමාත්‍යවරයා දන්නේද? එසේනම් එසේ හොරස්ටිකර යොදාගනු ලැබූ සමාගම්වලට එරෙහිව රජයේගත් පියවර කුමක්ද? දැන් ගරු අමාත්‍යතුමා, මම පැහැදිලි කරන්න කැමතියි, විවිධ කණ්ඩායම් ගිහිල්ලා මේ 2023 ජනවාරි 18 වෙනිදාත් ගිහිල්ලා මේ සාම්පල් සහිතව මේ හොරස්ටිකර ගැන මේ සුරාබදු කොමසාරිස්වරයාව දැනුවත් කරලා තිබෙනවා. කිසිම ඇක්ෂන් එකක් අරගෙන නැහැ. එසේ ඇක්ෂන් එකක් නොගත්ත සුරාබදු කොමසාරිස් එරෙහිව ඔබ ගන්න ඇක්ෂන් එක මොකක්ද? ඔබ ගන්න පියවර මොකක්ද? අපිට දැනගන්නට කැමතියි. මෙරට මත්පැන් නිෂ්පාදනය කරනු ලබන සමාගම් මොනවාද? ඒ ලයිස්තුවක් කරුණාකරලා ඉදිරිපත් කරන්න. එම සමාගම් අතුරින් සිල්ලර වෙළඳ බලපත්‍රයන් හිමිව ඇති සමාගම් මොනවාද? මත්පැන් නිෂ්පාදිත සමාගම් වලට සිල්ලර වෙළඳාම් රීටේල් බිස්නස් සිදු කළ නොහැකි බවට සුරාබදු පනත මගින් නියෝග පනවා ඇති බව රජය නොදන්නේද? දැන් ගරු ඇමතිතුමනි, සුරාබදු නිවේදන 791, 792, 793, 794, 795 එකෙන් බොහොම පැහැදිලිව නිත්‍යානුකූල නොවන ක්‍රියාවක් බවට පත් කරලා තිබෙනවා නිෂ්පාදන සමාගම් රීටේල් බිස්නස් කරන්නේ. මෙහෙම නීතියක් තිබියදී කොහොමද නිෂ්පාදිත සමාගම් රීටේල් බිස්නස් වල ඉන්නේ? ඒ කියන්නේ රජය ඔබතුමන්ලා ඒ අදාළ නිලධාරීන් හිතාමතාම මේ රටේ නීතිය කඩ කරනවා. මං අහන්න කැමතියි ඔබතුමා මේ කාරණාව පිළිබඳව ගන්න පියවරේ මොකක්ද? එක්ෙක් දිස්ත්‍රික්කයන් තුළ මත්පැන් නලවෙසල් සඳහා බලපත්‍ර ලබා දී ඇති පුද්ගලින් පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ඔබතුමාලා පහුගිය කාලේ මන්ත්‍රී නිර්දේශ මත බියර් බලපත්‍ර ලබා දුන්නා. සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ සාක්ෂාත් කරගන්නයි කියලා. හැබැයි සංචාරක ව්‍යාපාරයේ පැත්ත පළාතකවත් නැති සමහර ඇතුලේ ගම්මානවල විහාරස්ථාන ළඟ දීලා තියෙනවා මේ බියර් බලපත්‍ර. කරුණාකර ඉදිරිපත් කරන්න මේ ලයිස්තුව. එම ලයිස්තුව තුල එක් එක් දිස්ත්‍රික්කයක් ඇතුළත බලපත්‍ර දෙකකට වඩා හිමි පුද්ගලින් ඉන්නවා. දැන් ඔබතුමාම දන්නවා රටේ නීතිය. බලපත්‍ර දෙකකට වැඩිය තියාගන්න බෑ. නමුත් එහෙම තියාගෙන ඉන්නවා. ඒ ලයිස්තුව ඉදිරිපත් කරන්න. මේක නීතිය උල්ලංඝනය කිරීමක් හැටියට ඔබ සලකන්නේ නැද්ද? මම ඔබතුමාට කියන්න කැමති බදු පිට බදු බර ගහලා බර පටවලා මිනිසුන්ට බදු ගහලා රාජ්‍ය ආදායම වැඩි කරගන්නට ඔබතුමාලා බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා. නමුත් බිලියන 50කට වැඩි ආදායම අහිමි වෙලා තිබෙනවා මේ අරක්කු කම්පැනි වලට තමුන්නාන්සෙලා ලබා දීලා තිබෙන මේ අනීතික සහනය තුල. මොකද්ද ඒ පිළිබඳව ඔබ ගන්න ක්‍රියාවලිය? ඔබතුමා දැනගන්නට ඕන මිලිලීටර් 750 බෝතලයකින් ගල්ලරක්කු බෝතලයකින් අනිවාර්යෙන්ම අඩුම ගානේ රුපියල් 2400ක බදු වංචාවක් සිද්ධ වෙනවා. මොකද්ද ඒක පිළිබඳව ඔබතුමාලා ගන්න පියවර? මිනිසුන්ට බදු ගහන්න දක්ෂයි අරක්කු කම්පැනිට මොකද්ද කරන්න කියලා අපිට දැනගන්නට ඕන. මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් විවිධ ක්‍රමවේද යොදා ගනිමින් මත්පැන් පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු කරන ලබන බව රජයේ දන්නේද? ඒ 2015 අංක 3 දරන දුම්කොළහා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සංශෝධන පනත උල්ලංඝනය කිරීමක් නොවන්නේද? එලෙස ප්‍රචාරණ කටයුතු සිදු කිරීම වැළැක්වීම සඳහා රජයේ ගෙන ඇති පියවර මොනවාද? මත්පැන් භාවිතය නිසා සිරුරට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව මහජනයා දැනුවත් කිරීමක් අදාළ මත්පැන් නිෂ්පාදන ඇසුරුමේ සඳහන් වන්නේද? නොයසේනම් ඒ සඳහා නිසි පියවර ගැනීම රජයේ වගකීමක් නොවන්නේද? 2020 බදු සංශෝධනය මගින් රාජ්‍ය බදු ආදායම කොපමණ ප්‍රමාණයකින් අඩු වීද? එය සමස්තයක් ලෙස කොපමණ ප්‍රතිශතයක්ද? ඒ දලදේශීය නිෂ්පාදිතයට සිදු කරන ලද බලපෑම කෙබඳුද? රජයේ හඳුන්වා දුන් ඇපි ටැක්ස් ඇඩ්වාන්ස් පර්සනල් ඉන්කම් ටැක්ස් මගින් කොපමණ ආදායමක් රජයේ අපේක්ෂා කළේද? දැනට එමගින් කොපමණ ආදායමක් උපයා තිබේද? ඒ අපේක්ෂිත ආදායමින් කොපමණ ප්‍රතිශතයක්ද? තව කොපමණ ප්‍රමාණයක් මෙමගින් ඉපයීමට රජය ආරක්ෂා කරන්නේද? දරු අමාත්‍යතුමා, ඔබතුමාගේ පිළිතුරෙන්ම රටට හෙළිදරව් වෙනවා. මේ රටේ ප්‍රොෆෙෂනල්ස්ලට, වෘත්තිවේදීන්ට, වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට, තොරතුරු තාක්ෂණවේදීන්ට, ඒ වගේ වෘත්තීය ක්ෂේත්‍රයේ සියලු දෙනාටම ගහලා තියෙන ඇපිට් ටැක්ස් එකක් දැන් බලාපොරොත්තු වුණු ටාගට් එකටත් වැඩිය රෙවනිව් එක ලැබිලා තිබෙනවා, රාජ්‍ය ආදායම ලැබිලා තිබෙනවා. ඉතින් මම අහන්න කැමති, පුදුමයක්ද බුද්ධිගලනේ මේ රටේ සිදුවෙනොයි කියන්නේ? පුදුමයක් නෙවෙයි. හැබැයි වෘත්තීය වේදින්ට ටැක්ස් එක ගහන්න ඔබතුමන්ලා උනන්දු වෙනවා අරක්කු කම්පැනි වලට, මත්පැන් කම්පැනි වලට. ඒවට ගහන්න තමුන්නාන්සලා බයයි. ඒ හොර වැඩ කරපු අයව නීති හැමුට ගෙනෙන්න තමුන්නාන්සලා බයයි. මොකද හේතුව? බදු නොගෙවූ අරක්කු සමාගම් පහක බලපත්‍ර අත්හිටුව බව පසුගිය දිනවල පුවත්පත් මගින් වාර්තා වුණා. මේ සත්‍යයක්ද? මොකද ඒක සත්‍යයක් නම් ඔබතුමන්ලා හොඳ පැත්තකට අඩි කිහිපයක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එම සමාගම් කවරේද? ඒව නම් කරන්න. එම සමාගම් බදු නොගිරීම නිසා රජයට අහිමි වූ සමස්ත බදු ආදායම කොපමණද? එම බදු නැවත අහිකර ගැනීම සඳහා රජය කටයුතු කරන්නේ එසේ නම් මේ මන්ද කුමන ප්‍රමාණයකින්ද? දැන් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමති, කරුණා කරලා මේ අහිමි වුණු බදු නැවත අය කර ගැනීම සහන ක්‍රම වේදයකට ක්‍රියාත්මක කරන්න එපා. මේ කරලා තියෙන වංචාවක්, වංචනික ක්‍රියාවක්. කරුණා කරලා මේ රටේ පොදු ජනතාවගේ කරපිට බදු බර පටවනවා වෙනුවට මේ වගේ බදු නොගෙවන අරක්කු සමාගම් වලින්, මත්පැන් සමාගම් වලින් අය විය යුතු මුදල වහා අය කරගන්නට, ඔය එක එක ඩීල් දාගෙන සහන ක්‍රමවේද හදාගන්න නැතුව ඉක්මන් අය කිරීමේ ක්‍රමවේදයකට යන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා. රජය විසින් පසුගිය නොවැම්බර් දෙවැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පැවති 125ක බදු ප්‍රමාණය යලිත් වරක් රුපියල් 50 දක්වා ඉහළ දමනු ලැබුවා. 2023 වසර තුළ මේ දක්වා එක් එක් මාසයේ ශ්‍රී ලංකා රේගුව විතින් නිදහස් කරගන්නා ලද සීනි තොග ප්‍රමාණයන් කොපමණද? සාමාන්‍යයෙන් මසකට ආනයනය කරනු ලබන ප්‍රමාණයන්ට වඩා වැඩි ප්‍රමාණයක් මෙම බදු වැඩි කිරීමට ආසන්නතම කාලය තුළ සිදු වී තිබේද? කොටින්ම කියනවා නම් කොම්පැනි කීයකට ආරංචිය ගියාද 125 සිට රුපියල් 50 දක්වා වැඩි කරනවායි කියලා. ඒ කිරීම තුළ කෙටි කාලයක් තුළ ඉක්මනින්ම සීනි මෙරටට ආනයනය කරලා 125 බද්දට නිකුත් කරන්නට ඒ කුමන්ත්‍රණය පිටුපස සිටියේ කවුද, මොන කොම්පැනිද කියන එක රජයට කෝටි 100කට වැඩි ප්‍රමාණයක් බදු ආදායම අහිමි වුණයි කියලා වාර්තා වෙනවා. ඒ පිළිබඳව පැහැදිලි විස්තරයක් මේ සභාවට ලබා දෙන්න. සාමාන්‍යයෙන් මසකට ආනයනය කරනු ලබන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම බදු වැඩි කිරීමට ආසන්නතම කාලය තුළ සිදු වී තිබේද? එසේ සිදු වූයේ නම් රජයේ බදු වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සීනි ආනයනය කරන සමාගම් දැන සිටියේද? ඒ තුලින් අයථා ලාභයක් එම සමාගම් මීට පෙරද ලබාගත් බව රජය නොදන්නේද? ඔබ තුමා හොඳින් දන්නවා සීනි බදු වංචාවක් සිද්ධ වුණා. ඒකට අද වෙනකම් මේ මොහොත වෙනකම් කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒ මොකද අපි පැහැදිලිවම දන්නවා මේ සමාගම් ගණනාවක් මේ රජයේ ජයග්‍රහණය කරවන්නට මූල්‍ය පරිත්‍යාග කරා. ඒක එලිපිටම කරපු දේවල්, එලිපිටම ලබා දුන්නු අනුග්‍රහයන්. ඒ නිසා මේ ගජමිතුරු කුමන්ත්‍රණය තුළ රටට අහිමි වුණු ආදායම පිළිබඳව කරුණා කරලා දැනුවත් කරන්න. මේ බදු වංචාව තුළින් අයථා ලාභයක් මේ සමාගම් ලබාගත්තු බව ගරු අමතිවරයා නොදන්නේද? රජයේ සීනි මිල වැඩි කිරීමට ආසන්නතම කාලය තුළ ඉතා විශාල ලෙස සීනි තොග නිදහස් කිරීම සිදු කර ඇති බව රජයට මීට පෙර වාර්තා වුණේ නැද්ද? ආසන්නතම මාසය තුළ සීනි තොග නිදහස් කරගනු ලැබූ ආනයන කරුවන්ගේ ලයිස්තුවක් සහ එසේ නිදහස් කරන ලද්දද සීනි ප්‍රමාණය වෙන්වෙන් ලෙස මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? කිලෝග්‍රෑම් එකට 125ක බදු මුදලක් පමණක් ගෙවා නිදහස් කරගන්නා ලද සීනි වෙළඳපොළට ඉදිරිපත් කරනුයේ රුපියල් 50 නව බදු මුදලද ඇතුළත්ව පනවන ලද උපරිම මිලට නොවේද? එසේනම් මේ තුළින් රජයට සිදුවෙන බදු අහිමිවීම කොපමණද? ඒ සම්බන්ධයෙන් රජය ගන්න ක්‍රියාමාර්ගය කවරේද? මේ කරුණු කාරණා පිළිබඳව මම ඔබතුමාගෙන් විස්තරාත්මකව පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. කරුණා කරලා ඔබතුමා විග්‍රහ කරන්න මේ මෘදු බලපත්‍ර ලබා දීම තුළින් ඇත්ත වශයෙන්ම නාටා ඇක්ට් එකත් වයලට් කරලා තියෙනවා ඔබතුමාලා. ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ මත්පැන් ප්‍රවර්ධනය කරන්නට කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම මහජන මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවලට මේ මෘදු බලපත්‍ර ලබා දීම මේ රටේ මතින් තොර රටක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියට ඒකට සමානද පටහැනිද කියන එක ගැනත් ඔබතුමා විග්‍රහයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
ගරු කාන්තරණ ජයසේකර මහත්තයා. ගරු මහත්තයා අර කලින් අහපු
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් චෝදනාවක් එල්ල කරා ප්‍රමිතියෙන් තොර ඉන්ධන ආනයනය කිරීමක් සහ බෙදාහැරීමක් සිදු කරන බවට චෝදනාවක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළමුවෙන් කිව යුතුයි මේ රටට කිසිම ආකාරයකින් ප්‍රමිතියෙන් තොර ඉන්ධන ආනයනය කරලත් නෑ බෙදාහැරීමක් කරලත් නැහැ. මෙතුමා කියන කාරණාව අද දවසේ අරුණ පුවත්පතේ වාර්තා කරලා තියෙන වැරදි පුවත්පතක් පුවතක්. ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් ආනයනය කරලා තියෙනවා ඊයේ රාත්‍රී 92 සහ ඩීසල් ඔටෝ ඩීසල් නෞකාවක්. ඒකේ 92 ඉන්ධන ටික තත්ත්ව පරීක්ෂණයෙන් පසුව ගොඩබාලා තියෙනවා. ඩීසල් වල යම් සැකයක් තියෙන නිසා පරීක්ෂණ කටයුතු කිරීමට ආරම්භ කළා තියෙනවා. කිසිම තොගයක් අපි ගොඩබාලා නැහැ. සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඛනිජ තෙල් සංස්ථා තොගගබඩා පර්යන්තය මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරලා පරීක්ෂණ වලින් තහවුරු වුණොත් එහෙම යම් කිසි ආකාරයක ප්‍රමිතියෙන් තොරයි කියලා ඒ ඉන්ධන අපි ගොඩබාන්නේ නැහැ. අපි ඒ ඉන්ධන නැවත යවනවා. නමුත් අපි පරීක්ෂණ වාර්තාවලින් පස්සුව සනාතු වුණොත් ඒක අපේ ප්‍රමිතියට ගැළපෙනවයි කියලා ඒක ගොඩබෑමේ කටයුතු කරනවා. ඒ නිසා පරීක්ෂණ කටයුතු මේ මොහොතේත් පවත්වනවා ඒ ඉන්ධන තොග පිළිබඳව. කිසිම ආකාරකින් ගොඩ බාලත් නැහැ, බෙදා හරින කටයුතු කරලත් නැහැ. මේ වැරදි පුවත්පතක් මේ අරුණ පුවත්පතේක වැරදි පුවතක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ ජනාධිපතිවරණයට එතුමාගේ අර නායක ඉදිරිපත් වෙන හින්දා වෙන්නේ ති පුවත්පත එහෙම එකක් ගහන්නේ. ඒ නිසා මේ වගේ සාවද්ද පුවත් පිළිබඳවත් කටයුතු කරන්න කියන එකත් ඉල්ලීමක් කරනවා.
හරි, බව මිසතේ විපක්ෂ නායකතුමා.
එතුමනි, මම පුවත්පත කේන්ද්‍ර කරගෙන නෙවෙයි මම ප්‍රශ්න අහුවේ. මට ලැබුණු තොරතුරු කරුණු මත ඒ තොරතුරු කේන්ද්‍ර කරගෙන මම මේ ප්‍රශ්න අහුවේ. ඔබතුමාට තහවුරු කරන්න පුළුවන්ද FOS power කියන නෞකාවේ ඒ ඉන්ධන සාම්පල පරීක්ෂාවකදී සාම්පල පරීක්ෂා කරපු වාර්තා දෙකක සඳහන් වෙලා තිබෙනවා ඒවා ගුණාත්මක භාවයෙන් පහළ ඉන්ධන කියලා. එහෙම වාර්තාවක් එළිදැක්විලා තිබෙනවද? ගුණාත්මක භාවයෙන් පහළ තෙල් කියන වාර්තා දෙකක් එළිදැක්විලා තිබෙනවද? ඒක තහවුරු කරන්න.
නියෝජ්‍ය කතානායකතුමනි, මම නැවත වතාවක් කියනවා, මම කනිත්ත ගොබඩ තොගගබඩා පර්යන්ත නිලධාරින්ක දැන් උදෙත් කතා කරා. 92 ඔවුන් පරීක්ෂාවට ලක් කරලා ඉවරලා ප්‍රමිතියට අනුකූල නිසා එක ගොඩබාලා තියෙනවා. ඩීසල් ගත්ත සාම්පල් එකේ ඔවුන් යම් කිසි දෙයක් දැකලා තියෙනවා, නිරීක්ෂණය කළා තියෙනවා. ඒක සාම්පල් එක පරීක්ෂාවට ලක් කළා නෙවෙයි, නිරීක්ෂණයක් නිසා. ඒ නිසා දැන් LIOC සමාගමත් ඒ නැව් සමාගමත් තෙල් ආනයනය කරපු සමාගමත් ඒ වගේම ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමකුත් ඒ ස්ථානෙට ගිහිල්ලා ඉන්නවා සාම්පල් අරගෙන පරීක්ෂණය කරන්න. ඒ නිසා සාම්පල් පරීක්ෂණයට තාමත් ලක්වමින් පවතින්නේ. ඒ නිසා විපක්ෂ නායකතුමාට ලැබිච්ච තොරතුරු අනුව තාම පරීක්ෂණ වාර්තා දෙකක් කරලා එම තොරතුරු සනාත වෙලා නෙවෙයි, ඔවුන් නිරීක්ෂණය කරපු එකකින් තමයි තවදුරටත් පරීක්ෂණ කරන්න ඕන කියලා තීන්දුව කළ තියෙන්නේ. ඒ අනුව පරීක්ෂණේ දැන් මෙහෙම උත් සිදු වෙනවා. ගොඩබෑමක් කරලා නැහැ ඒ නෞකාවෙන් කිසිම
ආකාරයකට.
මම ඉල්ලීමක් කරනවා ගරු අමාත්‍යතුමාගෙන්. ඒ පරීක්ෂණ වාර්තා අවසන් වුණයින් පස්සේ ඒවා හැන්සප් ගත කරන්න, සභාගත කරන්න ඔබතුමා කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
හොඳයි ගරු අමාත්‍යතුමා.
ගරු පිළිතුරු දෙනවා ගරු.
හොඳයි ගරු සිම්බලා පිටිමැතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් නගන ලද ප්‍රශ්න 22 යටතේ ඒක යම් ආකාරයක විපක්ෂ නායකතුමන් ප්‍රශ්නාවලියක් ශිඛරකෙන් ආරම්භ වෙලා පොයිනට බදු හරහා සීනි බද්ධ දක්වා. නමුත් ඊයේ දවසේ මට මේක ලැබුණේ සමහර තොරතුරු රැස් කරගන්න අසීර වුණා. ඒ වුණත් එතුමා ඉතාම වැදගත් මේ වෙලාවේ සමාජය සමග කතා කළ යුතු කරුණු පැහැදිලි කර ගත යුතු ප්‍රශ්න කිහිපයක් නගලා තිබුණ නිසා තිබෙන තොරතුරු සමග කරුණු පැහැදිලි කරන්න මම කල්පනා කරා. සමහර තොරතුරු සඳහා මට සතියක විතර කාලයක් අවශ්‍ය වේවි. සුරාබදු වංචාව වැළැක්වීමට වැඩිම පියවරගත් යුගය තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ යුගය. ස්ටිකරය කියන්නේ ඒ සඳහා මේ වසර 100කට වඩා 1913 සුරාබදු පනත එදා සිට ආපු යුගය බැලුවොත් ඉතාම මේ විප්ලවකාරී පියවරක් තමයි මේ ස්ටිකරය හඳුන්වා දීමේ. ඒක ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ සඳහා හැම පාර්ශ්වයකින්ම විශාල අභියෝගයක් එන්නේ එයින් රාජ්‍ය ආදායම් වර්ධනයට හරියාකාරීත්වම කරොත් රාජ්‍ය ආදායම් වර්ධනයට එයින් විශාල පිටුවහලක් වෙන නිසා. ඒ නිසා මේ විවිධ පාර්ශ්වයන් වලින් මේකට විවිධාකාර ප්‍රහාරයන් එල්ල වෙනවා. අපි 2018 3/25 සහ 2018 6/5 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණ අනුව ශිඛර පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපාදන සැරසීම සඳහා සුරාබදු සංශෝධන පනත ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී ඇත. ඒ අනුව 2009/6/19 දින සිට මෙය ක්‍රියාත්මක කර ඇත. මුලින්ම මෙම ක්‍රමයේ ක්‍රියා මත්පැන් ආනයන කරුවන් සඳහා පමණක් ක්‍රියාත්මක කළ අතර 2022-03 දින සිට සියලුම මත්පැන් නිෂ්පාදකයන්ට අදාළ වන පරිදි මේ ක්‍රියාත්මක කරන ලදී. මෙම ආරක්ෂිත ඉෂ්ටිකර හඳුනා දුන් පසු 2021 වර්ෂයේදී සුරාබදු ආදායම පෙර වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියන 19ක වර්ධනයක් වාර්තා කරන ලදී. නිෂ්පාදනයත් 11%ක වර්ධනයක් වාර්තා කරා. ශ්‍රී ලංකාව තුළ අලෙවන නීත්‍යානුකූල නොවන මත්පැන් භාවිතය අවම කිරීමටත් ලැබිය යුතු ආදායම් විධිමත් පරිදි ලබා ගැනීම සඳහාත් මෙම ඉෂ්ටිකර ක්‍රමය භාවිතා කරන ලදී. 2. දේශීය මත්පැන් වර්ග සහ ආනයනික මත්පැන් වර්ග සඳහා අයකනු ලබන බදු ප්‍රමාණයන් වෙන්වෙන් වශයෙන් සුරාබදු නිවේදන 2022 දක්වා තිබේ. මේ සුරාබදු නිවේදන ඉතා පැහැදිලිව මේ තොරතුරු තියෙනවා. මත්පැන් නිෂ්පාදනය තුළින් හිමිවන බදු ප්‍රමාණය පිළිබඳ රජයේ සෑහීමකට පත්වෙන්නේ නැත. ඔබතුමා පෙන්වා දෙන කරුණු පිළිබඳ අපි දැඩිව විමසා බලනවා. වර්තමානයේ ලැබෙන සුරාබදු ආදායම ක්‍රමිකව වර්ධනය කර ගැනීම සඳහා උපාය මාර්ගයන් යෝජනා කර ඇත. ඇතම් ප්‍රමුඛ පෙළේ සමාගම් විසින් බදු ගෙවනු ලබන බව සහතික කරමින් අලමුල් ලබන ඉෂ්ටිකරය වංචා සහගත ලෙස මුද්‍රණය කර සිය නිෂ්පාදනවලට යොදා ගැනීම මගින් රජයට බදු ගෙවීම පැහැර හැර ඇති බව දන්නෙමි. එසේ ව්‍යාජ ඉෂ්ටිකර යොදාගෙන ලැබූ සමාගම් වලට එරෙහිව රජය පියවරගෙන ඇත. එහිදී ව්‍යාජ ඉෂ්ටිකර බවට සැක කරන ලද ඉෂ්ටිකර යොදා ගන්නා ලද බවට චෝදනා එල්ලූ සමාගම් සම්බන්ධයෙන් සුරාබත් දෙපාර්තමේන්තුව විසින් පහත දණ්ඩනීය ක්‍රියාමාර්ග ගෙන ඇත. කාර්මික අපරාධ වාර්තාවන් ඉදිරිපත් කොට ඒවා මත උපරිම සමත ගාස්තුව පැනවීම සොයා ගන්නා ලද මත්පැන් වලට අදාළව අයවිය යුතු සුරාබද්ද අයකර ගැනීම අදාළ සුරාබදු මත 3 බැගින් වූ මාසික ප්‍රමාද ගාස්තුවක් අය කිරීම. මේ 3 මාසිකවයි අය කරන්නේ. ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් සියල්ල රාජසන්තක කිරීම. සමාන ආකාරයේ වරදක් සම්බන්ධයෙන් නැවත වරදකරු වීමේදී සුරාබදු බලපත්‍ර අත්හිටවන බවට තදින් අවවාද කිරීම. එසේ දුවත් එම ව්‍යාජ ස්ටිකර්වල මූලාශ්‍රය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වේ. 3. මෙරට මත්පැන් නිෂ්පාදනය කරනු ලබන සමාගම් පිළිබඳ ලේඛනය ඇමුණුම එකලෙස යාකර ඇත. ලේඛනයේ තියෙනවා අපි අවශ්‍ය පරිදි පරිහරණය කරන්න පුළුවන් දීර්ඝ ලේඛනයක්. එම සමාගම් අතුරින් කිසිදු සමාගමකට මත්පැන් සිල්ලර වෙළඳ බලපත්‍ර ලබා දී නොමැත. මත්පැන් නිෂ්පාදන සමාගම් වලට සිල්ලර වෙළඳාම සිදු කළ නොහැකි බවට සුරාබදු පනත බඟින් නියෝග පනවා ඇත. එසේ මත්පැන් නිෂ්පාදනය කළ ලබන සමාගම් වලට සිල්ලර වෙළඳ බලපත්‍රයක් කිසිදු ආකාරයකින් ලබා දී නොමැත. සෑම නිෂ්පාදන සමාගමක්ම ඊට අනුබද්ධ බලපත්‍රයක් නොමැතිව හෝ යම් ආකාරයකින් සිල්ලර වෙළඳාමේ යෙදුනහොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගැනීම පවතී. ඍජුව නො වක්‍රෝ හෝ එවැනි කටයුතු වල යෙදීම වැළැක්වීමට පියවර ගැනීමට කටයුතු කරමින් නැත. මොකද කිසිදු කෙනෙක්ගේ ඔවුන්ගේ නමින් මේක නෑ ගරු මේ කතානායකතුමනි. මම මේ පිළිබඳ හැම දිස්ත්‍රික්කයක් පිළිබඳව වාර්තා ලබා ගත්තා. නමුත් යම් ආකාරකින් වක්‍රව සිදුවෙනවා නම් මෙතුමා පෙන්නන දුන්න කරුණු අනුව පියවර ගැනීම සඳහා අපි ක්‍රියාමාර්ග සකස් කරමින් යනවා. 4. එක් දිස්ත්‍රික්කයන් තුල මත්පැන් අලෙවිසල් සඳහා බලපත්‍ර ලබා දී ඇති පුද්ගලයන් පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළ හැක. මට ඒ සඳහා සතිය කාලයක් අවශ්‍ය වන දීර්ඝ විස්තරයක් 4000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එක් දිස්ත්‍රික්කයක් ඇතුළත බලපත්‍ර දෙකකට වඩා හිමි පුද්ගලයන් පිළිබඳ නිරීක්ෂණය කොට නොමැත. එහෙත් ඒ පිළිබඳ තවදුරටත් පරීක්ෂා කොට වාර්තා කළ හැකිය. සුරාබදු නිවේදන 902/25 වෙනි වගන්තියේ විද්‍යාන ප්‍රකාරව දිස්ත්‍රික්කයක් ඇතුළත යම් අයෙකුට බලපත්‍ර දෙකකට වඩා නිකුත් කිරීමෙන් එම සිද්ධාන්තයේ ඇතුළත් මත්පැන් ඒකාධිකාරයකට හෝ අනවශ්‍ය මත්පැන් පාලනයකට හෝ නිදහස් බාධාරහිත සැපයුම් බෙදාහැරීම හෝ පරිභෝජනයට හෝ අවසර ඇතිවීමේ තත්ත්වයකට තුඩු නොදෙන තත්ත්වයක් යටතේ එක් ඉල්ලුම්කරුවකට එක් දිස්ත්‍රික්කයක් ඇතුළත බලපත්‍ර දෙකකට වඩා නිකුත් කිරීමේ අභිමතය සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට ඇත. නිෂ්පාදකයෙකුට සිල්ලර වෙළඳාම කළ නොහැකි වුණත් එක් දිස්ත්‍රික්කයකට දෙකකට වඩා තියාගන්න අර කියන ප්‍රශ්න ඇති නොවේ කියලා විශ්වාස කරනවා නම් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට ඉඩක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 5. මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් විවිධ ක්‍රමවේද යොදා ගනිමින් මත්පැන් පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු කරන ප්‍රචාරණ කටයුතු අවම කිරීම සඳහා දෙපාර්තමේන්තුව පරිපාලනය හා නෛතික වශයෙන් පියවර ගනු ලබන අතර නෛතික විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධව අදාළ බලපත්‍ර ධාරීන්ට එරෙහිව කටයුතු කර ඇත. එවැනි ක්‍රියාවන් මගින් 2015 දරන දුම්කලහ මද්දසාර පිළිබඳ ජාතික අධිකාරිය සංශෝධන පනත උල්ලංඝනය වේ. 2015 දරන දුම්කලහ මද්දසාර පිළිබඳ ජාතික අධිකාරිය සංශෝධන වරහන් ඇතුලේ පනතේ විධිවිධාන වලට අනුකූලව මත්පැන් පිළිබඳ ප්‍රචාරණ කටයුතු අධාරිමත් කිරීම සඳහා සුරාබත් දෙපාර්තමේන්තුව විසින් පියවරගෙන ඇත. ඒ පිළිබඳ ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් නොපමාව ක්‍රියා කිරීම සඳහා කටයුතු කරනු ලැබේ. මත්පැන් භාවිතය නිසා සිරුරට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිපාක පිළිබඳ මහජනයා දැනුවත් කිරීමට අදාළ මත්පැන් විශ්වාස ඇසුරෙන් සඳහන් වන්නේ නැත. කෙසේ වෙතත් මෙම ප්‍රචාරණ කටයුතු දැනට ශ්‍රී ලංකාව තුළ තහනම් වන අතර ඒ සම්බන්ධයෙන් නිසි අධිකාරියක් විසින් අධීක්ෂණය කරනු ලැබේ. විශේෂයෙන්ම මේ මතවාදයට තොරු දුවී ඇති මේ වසර තුළ දෙවතාවක් සුරාබදු 40%ක් වැඩි කිරීමද එක් ආකාරයක ප්‍රධාන වශයෙන් මත්පැන් අදාළ කිරීමට ගත් පියවරකි. ඒ වගේම අපි සැලකිය යුතු කරුණක් ගරු කථානායකතුමනි, මත්පැන් ගැන අපි කතා කරද්දී මේ මත්පැන් වර්ධනයට වඩා දැඩි වේගයකින් මේ නීත්‍යානුකූල නොවන මත්පැන් වර්ධනයක් මේ රටේ හැමතැනකම තියෙනවා. අපි ඒ පිළිබඳව කතා කරන ඉතාමත්ම අල්ප වශයෙන්. මොකද මම පැහැදිලිව කියන්න අවශ්‍යයි, මන්ත්‍රී ලැයිස්තුවලට මේ මෘදු මත්පැන් බලපත්‍ර කොහෙද නිකුත් කරේ නැහැ. ඒවා නිකුත් කරේ සංචාරක අමාත්‍යාංශයේ බලපත්‍ර මත. එසේ වුවත් ඒ පිළිබඳ අපි උනන්දු විය යුතුයි. හැබැයි ඒ උනන්දුවෙන් අපි ගම්පුරා පඳුරක් ගාන තියෙන නීති විරෝධී මත්පැන් පිළිබඳ හොයන්නේ නැති එක ගැන ප්‍රශ්නයක් තියෙනවා නියෝජ්‍ය කථානායකතුමනි. 2020 බදු 2019 වසරේ රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 1749ක් වූ අතර 2009 වසරේ බිලියන 1734.9ක් වූ රාජ්‍ය ආදායම 2020 වසරේ රුපියල් බිලියන 1216.5ක් දක්වා අඩු වුණා. 2020 වසරේ රාජ්‍ය බදු ආදායම 2019 වසරට සාපේක්ෂව 129.8කින් එනම් බිලියන 518.4කින් අඩු වේ. දරදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ගත් කල අඩු රාජ්‍ය බදු ආදායම 103.1කි. එනම් දරදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය බදු ආදායම 2009 වසරේදී පැවති 10.9 සිට 2020 වසරේදී 7.8 දක්වා ලෝකේ තියෙන දරදේශීය නිෂ්පාදිත සාපේක්ෂව රාජ්‍ය ආදායම අඩුම රටක් බවට අපි පත් වුණා ගරු නියෝජ්‍ය කථානායකතුමනි. රජය විසින් හඳුනා දුන් අත්‍යකාරම් පුද්ගල ආදායම් බද්ද මගින් 2023 වසර සඳහා රුපියල් බිලියන 100ක මුදලක් අපේක්ෂා කරන ලදී. 2023 වසරේ 9.30 වනතෙක් එම බද්ද මගින් ලද ආදායම රුපියල් බිලියන 107.1ක් විය. ඒ අනුව මෙම වසරේ මුල් මාස 9 තුළ අපේක්ෂිත ආදායමෙන් 107%ක් ළඟා කරගෙන ඇත. ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වන ඉදිරි මාස 3ක කාලය ඇතුළු මුළු වසර සඳහා මෙම වසරේ මුල් මාස 9 තුළදී ලද ආදායම පුරෝකථනය කළ විට රුපියල් බිලියන 150ක් පමණ අගයක් ළඟා කර ගත හැකි වෙතයි අපේක්ෂා කරේ. ඒ වාර්ෂික ඇස්තමේන්තුගත ආදායමෙන් 150ක් වේ. අනෙකුත් බදු පදනම් පුළුල් කර ගැනීමට රජය ගෙන යන දැඩි වෑයම සාර්ථක වූ විට මෙවැනි නිශ්චිත ආදායම් ලබන පාර්ශ්වයන්වල බදු බර සැහැල්ලු කිරීමේ අනාගත බලාපොරොත්තුවක් රජය තුළ තියෙනවා. මොකද මේක ගැන අපි දන්නවා, අපි ස්වයං බදු තීරණය කරන රටක උපේන විට බද්ද වාගේ දෙයක් නිශ්චිතවම ආය වෙනවා. ඉතින් ඔවුන් දරන්නා වූ බර පිළිබඳ ලොකු හැඟීමක් රජය තුළ තියෙනවා. යම් අවස්ථාවක මේ බදු පදනම පුළුල් වූ විට ඔවුන්ගේ මේ බදු බර ලිහිල් කිරීම සම්බන්ධව බදු නැගෙව් අරක්කු සමාගම් පහක බලපත්‍ර අත්හිටුව බව පසුගිය දිනවල වගේ වාර්තා කරන ලදී. 2023-10-30 දින වෙන විට 2023 සඳහා නියමිත බදු ගෙවීමට අපොහොසත් වන මත්පැන් නිෂ්පාදන සමාගම් පහක අදාළ සුරාබදු බලපත්‍ර අත්හිටවන බව සුරාබදු කොමසාර ජනරාල් විසින් එම සමාගම් වෙත ලිඛිතව දැනුම් දී තිබූ අතර එම සමාගම් වලට අදාළ සුරාබදු නිෂ්පාදන බලපත්‍රවල වළංගු කාල සීමාව 2023-10-30 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. ඉන් එක් නිෂ්පාදනාගාරයක් හෙවත් සීමා සහිත රෝයල් සිලෝන් ඩිස්ටලරීස් පුද්ගලික සමාගම අභ්‍යාචනාධිකරණ නඩු අංක CA 649/2023 යටතේ අධිකරණමේ ක්‍රියාමාර්ගයකට පිවිසීම හේතුවෙන් එම නිෂ්පාදනාගාරයට අදාළ සුරාබදු බලපත්‍රවල වළංගු කාල සීමාව ඊළඟ නඩු දිනයේ තෙක් හෙවත් 2023-11-13 දින තෙක් දීර්ඝ කරන ලදී. එහෙත් අනෙක් නිෂ්පාදනාගාර හතරේ නියමිත බදු ගෙවීමට අපහසුත් වූවෙන් ඒවැය බලපත්‍රවල වළංගු කාර්ය දීර්ඝ නොකිරීමට කටයුතු කරන ලදී. එම සමාගම් නම් සීමා සහිත WMND සමාගම, සීමා සහිත ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් පුද්ගලික සමාගම, සීමා සහිත සිනර්ජි ඩිස්ටලරීස් පුද්ගලික සමාගම, සීමා සහිත ලන්දනිගල ඩිස්ටලරීස් පුද්ගලික සමාගම. ගණනය කර ඇති පරිදි එම සමාගම් බදු නොගැවීම නිසා රජයට දැනට අය කරගත හේතු ඇති සමස්ත බදු ආදායම හා ප්‍රමාද ගාස්තු ඇමුණුම් දෙක වශයෙන් ඉදිරිපත් කරමි. එය බදු නැවත අය කර ගැනීම සඳහා රජය මෙය රජු බදු අය කර ගැනීමට ගත් දැඩි පියවරක් ගරු කතානායකතුමනි, ප්‍රථම වතාවට තමයි මෙහෙම බලපත්‍ර දීම කල් දැම්මේ. පුළුවන් මට ඔබතුමා කාලය දෙනවා නම් මම නම කිව්වා විපක්ෂ නායකතුමනි, රොයල් සිලෝන් ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම. අපිට මුළු වශයෙන් මේ ලැබිය යුතු බදු ප්‍රමාණය තියෙනවා මිලියන 2715. අපි මේ ප්‍රමාවෙන හැම මාසයකටම 3%ක් අය කරනවා ගරු නියෝජක කතානායකතුමනි. ඒ ප්‍රමාද ගාස්තුව තියෙනවා මිලියන 4005ක්. ඒ අනුව මිලියන 6721ක් මේ සමාගම් වලින් අපිට දෙන්න ඕනේ. අපි මේ මාසෙකට 3%ක් අය කරනවා. එක දිනයක් ප්‍රමාද වුණත් ඒ මාසෙ ගාන දිනේට බෙදලා අපි අය කරනවා. නැත්නම් කිසිම ලිහිල් කිරීමක් නැහැ. ඉතින් මේ ආයතන ඔක්කොගේම කියන්න අවශ්‍ය නැහැ. මට සෑහෙන වෙලාවක් යාවි. මේක සභාගත කරනවා. මේක රහස්‍යලි වෙල්ලක් නෙවෙයි. ඕන කෙනෙකුට මේක පරීක්ෂා කරන්න පුළුවන්. කෙසේ වුවද ඔවුන්ගේ ලද අභ්‍යාචනා සහ ප්‍රායෝගික මෙම බදු මුදල් අය කර ගැනීමේ අවශ්‍යතාවය මේ සමාගම් සපුරා වහල දැමීම කියන්නේ අපිට මේ බදු ආදායම අය කරගන්න බෑ. එම සමාගම් සඳහා ගෙවීම් සැලසුම් ලබා දී අතර එම ගෙවීම් සැලසුම් අනුව ගෙවීම් සිදු කිරීමට එම සමාගම් දෙපාර්තමේන්තුව සමග ගිවිසුම් ගත වී ඇත. එකේ ගිවිසුම් අනුව 2023 හිග බදු ගෙවීම සඳහා 2023-12-29 දින තෙක් කල් දී ඇත. නියමිත දින හෝ පෙර ඊට පෙර අදාළ ගෙවීම් කිරීමට අපොහොසත් වූහොත් බලපත්‍රවලට වළංගු කාලය දීර්ඝ නොකිරීමටත් අධිකරණ ක්‍රියාමාර්ගයන්ට පිවිසීමටත් කටයුතු කරනු ලැබේ. එකී 2023 හිග බදු ගෙවීමට සිදු කළ යුත්තේ 2023 ඉතුරු කාල සීමාවට අදාළ බදු නියමිත කාල සීමාවට තුළදී ගෙවීමට යටත්ව අපි මේ සියල්ලම යම්කිසි නිශ්චිත තැනකට ගේන්න හදන්නේ හිග නැතිවෙන්න මේ අපි කාලේ දීලා තියෙන මේ අවුරුද්දේ ඉතිරි මාස දෙක විතරයි ගරු නියෝජ කතානායකතුමනි. 2023 වසරට පෙර කාල සීමා තුළදී හිගබදු සම්බන්ධයෙන් පවතින නඩු ක්‍රත්‍යයන් සඳහාට අදාළ නියෝග සහ උපදෙස්වලට පටහැනි නොවනසේ හා නීතිපති උපදෙස් අනුව මාසයේ කාල සීමාවක් ඇතුළත නව ගෙවීම් සැලසුම් ලබා දී ගිවිසුම් ගතවීමට මේ වෙනුවට කටයුතු කරමින් පවතී. 2023-10-30 දින අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් ආනයනික සීනි කිලෝ එකක් මත පනවා තිබූ සත 25ක වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50කින් දක්වා ඉහළ දැමීමට රජය යෝජනා කරන ලදී. මේ රජයේ ආදායම ඉහළ නැංවීමේ උපාය මාර්ගයක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ලදී. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2023-10-30 දින ලැබුණු අතර අදාළ ගැසට් නිවේදනය 2023-10-31 නිකුත් කරන ලදී. මේ ප්‍රථමතාවට තමයි ගරු නියෝජක කතානායකතුමනි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අපි කැබිනට් අනුමැතියත් අරගෙන මෙහි තියෙන වැදගත්කම නිසා. ඉතින් මේකේ දෙපැත්තක් තියෙනවා. සමහරු කියනවා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මධ්‍යම රාත්‍රියේ ගහපුවාම ප්‍රශ්නයක් කියලා. හැබැයි එහි තියෙන විශේෂ රහස්‍යභාවයේ අවශ්‍යතාවය නිසා තමයි අපි විශේෂ වෙළඳ භාණ්ඩක් පනවනකොට එකවරම රාත්‍රියේ මේක නිකුත් කරලා මාස කීපයක් ඇතුළත අපිට ඒ නීතියම තියෙන්නේ අපිට පුළුවන් පළවෙනි අවස්ථාවේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න කියලා. ඒක එක පැත්තක් තියෙනවා එහි රහස්‍යභාවය ආරක්ෂා වීමට. මෙහි ගැසට් එක 2023-10-31 නිකුත් කරන ලදී. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ආනයනකරුවන් සතුව පවතින සීන්තොග වෙළඳපළට ඉදිරිපත් කිරීමෙන් ඇති විය හැකි අනිසි බලපෑම අවම කිරීම සඳහා සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පාරිභෝගික සේවා අධිකාරිය මගින් 2023-11-2 දින නියම කරන ලදී. 2023 වසර තුළ වාර්ෂිකව මේ දක්වා සිදු කර ඇති ආනයනකරුවන් විසින් රේගු වෙතින් කරලාද සී නිදහස් කිරීමට අදාළ සවිස්තර වාර්තාවක් මේ සමග අමුණා එමරුම් තුන වශයෙන් සභාවට ඉදිරිපත් කරමි. ඔක්තෝබර් මස වන විට ආනයන කර ඇති සම්පූර්ණ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 546,488 වැදගත් වෙනුවේ පූර්ව අත්දැකීම් අනුව බදු වැඩි කිරීම සමගම උපරිම සිල්ලර මිලක් නියම කිරීමේ නියෝගය කැබිනට් පත්‍රිකාව මගින් සිදු කර තිබීම. කැබිනට් පත්‍රිකාවේ තියෙන කොන්දේශියක් ගරු නියෝජ කතානායකතුමනි මේ බදු බද්ද පැනවුවාම උපරිම සිල්ලර මිලක් මේ මේකෙන් කිසි කෙනෙක් අයිති ප්‍රයෝජන නොගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවේ නියෝගයක් තියෙනවා. ඒ කටයුතු ඉටුවන දින දෙකක කාලය තුල. මොකද කැබිනට් පත්‍රිකාව 30 වෙනිදා, ගැසට් එක 31 වෙනිදා, දෙවෙනිදා තමයි උපරිම සිල්ලර මිල නියම වුණේ. මේ ඒ කටයුතු ඉටුවන දින දෙකක කාලය තුල යම් අපහැදිලි තත්ත්වයන් විද්‍යාමාන වුවද දැන් තත්ත්වය පාලනය වී ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය වාර්තා කරයි. මම පාරිභෝගික සේවා අධිකාරිය සභාපතිතුමාට දුරකථනයෙන් කතා කරලා දැන් මොහොතකට පෙර ඔහු කියන පරිදි දැන් රට තුල මේ බද්ද පනවන්න පෙර ආනයනය කරපු සීනි මෙට්‍රික් ටන් 35000ක් තියෙනවා. 15000 ගණන් ප්‍රමාණයක් තියෙනවා මේ රටේ නිෂ්පාදනය. සීනි මෙට්‍රික් ටන් 50000ක් මේ රට ඇතුලේ තියෙනවා. ඒ නිසා කිසිම හිගයක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ නිසාම මේ ඔවුන් අංකයකුත් දීලා තියෙනවා මේ නිශ්චිත මිලට වඩා වැඩි මිලකට විකුණනවා නම් 1977 කියන අංකයට ඔවුන්ට දැනුම් දෙන්න කියලා. ඒ වගේම සීනි හිගයක් ඇති වෙන්නේ නැහැ මෙට්‍රික් ටන් 50000 කියන ලොකු තොගයක්. ඒ වගේම සීනි ආනයනය නවත්තලා නැහැ. ඒ නිසා උපරිම සිල්ලර මිල නියම කිරීම මගින් ආරක්ෂා කළේ රජයට අහිමි වෙන බඩු මුදලක් නෙවෙයි. මේ රජයට අහිමි වෙන්නේ නැහැ. හැබැයි නව බද්ද පැනවීම තුළ ඒ වන විට රට තුළ පැවති සීනි තොගවලට ආරෝපණය වෙන වටිනාකම විපක්ෂ නායකතුමා කිව්වා වගේ 725 ව්‍යාපනා කරපුවාම රට තුළ තියෙන සීනි වල වටිනාකම 49.75කින් වැඩි අගයක් ආරෝපණය වෙනවා. අන්නේ ආරෝපණය වෙන වටිනාකම මේ රටේ පාරිභෝගිකයන්ගෙන් අනිසි ලෙස ලබා ගැනීම වැළැක්වීමට තමයි අපි මේ උපරිම සිල්ලර මිලක් නියම කරන ලැබුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක හරියාකාර ක්‍රියාත්මක කරන්න මේ සියලු පාර්ශ්වයන් ඒකට සහයෝගය දැක්විය යුතුයි. අතීත ආන්දෝලනාත්මක සීනි අපනයන සිද්ධිය පිළිබඳ කටයුතුද නවතා නැත. එසේම 2016-2014 දින සිට බලපැත්වෙන පරිදි සීනි ආනයන මත පනවන ලද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීම මත එම ආනයනකරුවන් විසින් අතිරේක ලාභයක් ලබා මේ පරම සීනි කතාව ගැන මම කියන්නේ ලබාගෙන ඇද්ද යන්නත් එසේ අතිරේක ලාභයක් ලබා ඇත්නම් ඒ ආදායම් බදු ගණනේදී සැලකිල්ලටගෙන නොමැති නම් ඒ මත අදාළ අතිරේක බදු අය කිරීම සඳහා මේ වෙනුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විගණන කටයුතු ආරම්භ කර ඇත. ප්‍රධාන සීනි ආනයනකරුවන් 8 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සීනි ආනයන කිරීමට අමතරව වෙනත් පාරිභෝගික භාණ්ඩද ආනයන කරනු ලැබීමත් සීනි ආනයන මත පනවන ලද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය 2016-2014 දෙසට ක්‍රියාත්මක වූ බැවින් 2020-21 තුළ මාස පහමාර කාලයක් සඳහා අදාළ වීමත් නිසා විගණන කාර්ය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් වේ. කෙසේ වෙතත් දැනට අදාළ විගණන කටයුතු සිදු කරමින් යන පවතින අතර වෙනම කණ්ඩායමක් එක් කරන්නේ ඒ නෙමුවාම සවිස්තර වාර්තාවක් මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
බෞමිසිතේ ගරු මහත්මනේ විපක්ෂ නායකතුමා
ගරු නියෝජකතානා මම මේ වැදගත් යෝජනාවක් කරන්න යන්නේ ගරු ඇමතිතුමා මම කියන්නේ කැබිනට් පත්‍රිකාව තුලින් තොරතුරු අනාවරණ වීම ගැන මම කියන්නේ ඊට පෙර මේ සමාගම් වලට මේ තොරතුරු ගිහිල්ලා ඒ අය යම් යම් කූට ක්‍රමවේද ක්‍රියාත්මක කරනවා. ඉතින් ඇත්තටම මේකට කියන්නේ ගරු ඇමතිතුමනි ෆෝස්ටෝලින් කියලා. මේ ෆෝස්ටෝලින් කියන ක්‍රියාවලිය වළක්වාලන්නට අපේ රටට නව නීති පද්ධතියක් අවශ්‍යයි. ඒ නිසා මම ගරු ඇමතිතුමාට යෝජනා කරනවා දැන් 725ට බස්සන කොටත් 725 සිට රුපියල් 50ට නගගෙන කොටත් රජයට අහිමි වුණු මුදල සහ ඒ සිදු වුණු අක්‍රමිකතාවයන් පිළිබඳව ඔබත් මමත් මේ රටේ පෙරපාසල් දරුවෝ වුණත් දන්නවා. ඒ නිසා මේ ෆෝස්ටෝලින් කියන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට බැරි වෙන ආකාරයේ නව නීති පද්ධතියක් නිර්මාණය කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ පිළිබඳව හොඳ ගවේෂණයක් කරලා තිබෙනවා වෙරිටේ රිසර්ච් ආයතනය. ඩොක්ටර් නිෂාන් ඩිමෙල් මැතිතුමාව කන්ටැක් කරලා එයාගේ දායකත්වය අරගෙන ඔබතුමාලාට පුළුවන් මේ ෆෝස්ටෝලින් කියන එක මේ වළක්වාලෑම සඳහා නීති පද්ධතිය ශක්තිමත් කිරීම. ඒක පළවෙනි යෝජනාව. දෙවෙනි යෝජනාව ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේම කටින් කියවුණා ඇපිටැක්ස් එකේ ටාගට් එක තිබ්බේ බිලියන 100යි දැනට ලැබිලා තිබෙනවා බිලියන 107ක්. දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට බිලියන 150ක් වෙනවා කියලා. එතකොට ඔබතුමාගේම කටින් ඔබතුමා කියනවා මේ රටේ වෘත්තීය වේදීන්ව ඉංජිනේරුවන්ව වෛද්‍යවරුන්ව ප්‍රොෆෙෂනල්ස්ලව IT ඉංජිනියර්ස්ලා ඒ වගේ හොඳ වැදගත් බුද්ධිමත් උගතුන් කණ්ඩායමම ඔබතුමන්ලා ඕවර්ටැක්ස් කරලා තියෙනවා. ඒකයි කරලා තියෙන්නේ. ඔබතුමන්ලාගේ බදු සූත්‍රේ වැරදිලා තිබෙනවා. ඒ කියන්නේ ටාගට් එක 100යි අපේක්ෂිත ටාගට් එක අපේක්ෂිත ආදායම 150යි දැනට 150 එක 107ක් ලැබිලා. ඒතර බලන්න මේ රටේ වෘත්තීය වේදීන්ව ප්‍රොෆෙෂනල්ස්ලව මැදපන්තිය ඔබතුමාලා ඕවර්ටැක්ස් කරලා ඔබතුමාගේම උත්තරෙන් කියනවා මිලියන 2700ක් මුළු බදු මුදල අය කරලා නැහැ මේ අරක්කු සමාගම් වලින්. ඉතින් මම ඔබතුමාට කියන්නේ මෙන්න මේ කරුණු හොඳට අරගෙන අර ඕවර්ටැක්ස් කරපු වෘත්තීය වේදීන්ගේ ඒ ටැක්සස් ටික ආපහු ලබා දෙන්න කටයුතු කරන්න ක්‍රමවේදයක් හදන්න. තුන්වෙනි කාරණාව ගරු අමාත්‍යතුමනි, මේක වැදගත් කාරණාවක්. දැන් ඔබතුමා දන්නවා මේ රටේ කාලෙන් කාලෙට විශාල ජනතාවක් ඇත්ත වශයෙන්ම මේ පිරමීඩ ජාවාරම නිසා බරපතල තත්ත්වයකට පත් වෙනවා. මම ඒකට මේ මහබැංකුවටවත් ඔබතුමන්ලාටවත් චෝදනා කරන්නේ නැහැ. මොකද ඔබතුමන්ලා මම හිතන්නේ ඕන තරම් දැන්වීම් දාලා තියෙනවා. නමුත් මේ ලේටස්ම මේ වංචාව, මේ අලුත්ම වංචාව අර ඔන්මැක්ස් කියන පිරමීඩ වංචාව නිසා පව් මේ රටේ විශාල ප්‍රමාණයක් මංමුලා වෙලා තිබෙනවා. ඉතින් මට නම් හිතාගන්න බෑ ඇයි මේ ලියාපදිංචින ඕන පිරමීඩ වංචා කෙරෙනවයි කියන එක දැන දැනත් අපේ රටේ මිනිස්සු එක කරන්නේ. ඔබතුමාම දන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දඬුවම් දැඩි දඬුවම් පොඩි දඬුවම් ගග ඒ පිරමීඩ ජාවාරම ක්‍රියාත්මක වුණා. ඒත් එතකොට මම ඔබතුමාට කියන්නේ මෙන්න මේකයි, මේ ඔන්මැක්ස් වගේ ජාවාරම්කාර මේ පිරවීර ජාවාරම සදහටම නැති කරන්නට යම් කිසි අලුත් නීති පද්ධතියක් මේ පිරමීඩ ජාවාරමම ඉලක්ක කරගෙන ඔබතුමන්ලා අලුත් නීති සම්පාදනයකට ප්‍රවේශ වෙන්න ඒ සඳහා විපක්ෂයේ අපිටත් ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙන්නම්. ආයේ මේ වගේ මේ ඔන්මැක්ස් වගේ මේ හොර ජාවාරම් කාර්ය මේ රටේ අහිංසක ජනතාවගේ වැඩ කරන ජනතාවගේ සාමාන්‍ය ජනතාවගේ මුදල් වලට පික්පොකට් ගහලා ඒ අසීමිත ප්‍රතිලාභයක් ලබා දෙනවා කියන පොරොන්දුව මත මිනිසුන්ගේ ජීවිත විනාශ කරන කාලකණ්ණි කරන මේ ක්‍රියාදාමයේ වළක්වන්නට මං කියන්නේ මේ තියෙන නීති පද්ධතිය මදි. මේ පිරමීඩ ජාවාරම් කේන්ද්‍ර කරගෙනම අලුත් නීති පද්ධතියක් ගෙනෙම යෝග්‍යයි කියලා මම යෝජනා කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු රාජ්‍ය
නියෝජක තානායකතුමනි, එතුමා අප කාරණා තුන එකක් මම කියන්නේ මේ තොරතුරු එළියට ගිහින් කැබිනට් මණ්ඩලෙට ඉදිරිපත් කිරීමෙන් කියන එක නෙවෙයි, දින කීපයක් තුළ මේක කතාබහට ලක් වුණා සමාජයේ. ඒක තමයි හේතුව. මොකද ඒ නිසා තමයි විශේෂ වෙළඳ බලන්න බද්ද වහාම පැනවීමට මේ ඒ නීතිය තුළින්ම තියෙන්නේ. ඉතින් අපි මේවා ප්‍රායෝගිකව බලන්න ඕන කාරණා. නමුත් දැන් අපි මේ අවුරුද්දේ මම කිව්වා 546,488ක් සීනි ගෙනත් තියෙනවා මේ ඔක්තෝබර් මාසේ වෙනකොට කියලා. අපි බැලුවොත් හැම මාසිකම බැලුවොත් ජනවාරි මාසේ 60,622යි, පෙබරවාරි 64,229යි, මාර්තු 97,936යි, අප්‍රේල් 55,675යි, මැයි 93,476යි, ජූනි 34,347යි, ජූලි 18,654යි, අගෝස්තු 30,126යි, සැප්තැම්බර් 34,725යි, ඔක්තෝබර් 56,698යි. වැඩිම ගණන් තියෙන්නේ මාර්තු මාසේ. ඒ නිසා අසාමාන්‍ය වැඩිවීමක් කොයි මාසෙවත් වෙලා නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මෙතුමා කිව්ව ආකාරයට අර උපේනේට බද්ද ඉලක්ක ඉක්මවා ගිහින් තියෙනවා. ඒකට හේතුව තමයි උපේනේට බද්ද නිශ්චිතවම ගණනය කළ හැකි බද්දා. ඉතින් ඒ වගේම රජයේ වියදම් ප්‍රමාණයත් මේ උපේනේට බද්ද ගෙවන ප්‍රජාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා කිව්වා වගේ මේ රටේ උගත් බුද්ධිමත් පිරිසක්. හැබැයි අපිට වෙලා තියෙනවා රුපියල් බිලියන 65ක තිබුණු සහනාධාරය අද බිලියන 270 දක්වා මේ රටේ ජනතාවගේ මේ සියල්ලම අපි සමානව බර දරා ගන්න අවශ්‍යයි. හැබැයි ඉදිරියේදී මම කිව්වා අර රැමිස් වාග් වැඩසටහන් තුළ සාමාන්‍ය බදු ගෙවන්නාත් උපේනිට බදු ගෙවන්නාත් හේ සමානවම නිශ්චිතව තමන්ගේ ආදායම පෙන්වන තැනකට පත් වෙනවා. අන්නේ මේ බදු මේ ගෙවීම ශක්තිමත් වුණාම මේ කියන කාරණා පිළිබඳ අපිට සලකම්ම මේක පැහැදිලිවම කිව්වා. ඔවුන්ගේ බර අඩු කිරීම කෙරෙහි අපි සොයා බලනවා, ඒ ගැන අවධානය යොමු කරනවා. අවසාන වශයෙන් පිරමීඩ වාගේම සුද්ධ මූල්‍ය ගනුදෙනු පිළිබඳ ලොකු ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා. දැන් රජය මේව හඳුනාගෙන නීති ඉදිරිපත් කරමින් නීති සොයා බලමින් යුගයට ගැලපෙන නීති ආවත්කාරී නීති ගෙනවීම කටයුතු කරනවා. හැබැයි විපක්ෂ නායකතුමා කිව්වා වගේම මේක සාමාන්‍ය ජනතාවත් ඔලුවට ගන්න ඕනේ කාරණාවක්. මේ දඬුවම් මුදලාලි ඉඳලා දැන් අවුරුදු කොච්චරක්ද? හැබැයි මේ පත්තර පිටු ගන්න තිබිච්ච සියල්ලම කියවපු අය තමයි ආයේ නැවතත් විශේෂ ලාභයක් තියෙනවා නම් මේවා පැටලෙන්නේ. ඉතින් රජයේ වගකීම, මහ බැංකුවේ වගකීම වගේම සමාජයේ සමස්ත වගකීමකුත් තියෙනවා. බොහොම ස්තුතියි නියෝජක කතානායකතුමනි.
බොහොම ස්තුතියි. අමාත්‍යංශ නිවේදන ගරු දීවරහ තලසම්. ඔව් කිරියල් අමාත්‍යතුමා.
ගරු විනාඩියේ මං ගන්නෙ මං ගරු මේ මුදල් නැමැති රාජ්‍ය අමාත්‍යතුමා වගේ අහන්න කැමති
රජයේ සේවකයන් ඒ වගේම වෘත්තිකයන් මිලියන 50ක් වැඩියෙන් අයකරගෙන තියෙනවා ඒක රිෆන්ඩ් කරනවාද කියලා. ඒ අය බලාගෙන ඉන්නේ රිෆන්ඩ් එකක්.
හරි රාජ්‍යමන්තුමා.
බදු වල එහෙම මේ සාකච්ඡාවක් දැනට නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද දැන් එතුමා එක බද්දක් පෙන්නලා අහනවා. හැබැයි අපිට දැන් ඇයි මේ වැට් බද්ද 118ක් කරන්න සිද්ධ වුනේ? සමස්ත ජනතාවගෙන් 115 තිබුණේ 18ක් අය කර අපේ බදු ඉලක්ක වලට අපි ළඟා වෙලා නැහැ. මේක පක්ෂ විපක්ෂය කියලා ඇඟිලි දික් කරගන්න කතාවක් නෙමෙයි. ඒ තිහා පළල්ව මේක තියා බලන්න ඕනේ. හැබැයි අපි බදු පදනම සමස්ත වශයෙන් පුළුල් කරගත්තාට පසුව මේ කියන ආපසු ගෙවීම් අඩු කිරීම මේවා කතා කරන්න පුළුවන්. ඒ නිසා අපි මේක ජනප්‍රිය ප්‍රශ්න වලින් එහාට ගිහිල්ලා රටේ සමස්ත ප්‍රශ්න හඳුනා ගැනීමේ වගකීමක් විපක්ෂයට තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
බොහොම සතුටුයි. කිරැලවන්තවා.
වැඩි වෙලා ගන්න නැහැ. ඇත්ත වශයෙන්ම රජයේ සේවකයෝ එය ලෝන් අරන් තියෙන්නේ, ඇඩ්වාන්ස් අරන් තියෙන්නේ අර පරණ බදු ක්‍රමය අනුව. දැන් මේ අලුත් බද්දාවෙන් පස්සේ සමහර රජයේ සේවකයන් අපිට කියනවා සතියක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් වැඩියෙන් අය කරලා තියෙනවා බදු සූත්‍රයේ ඇත්ත වශයෙන්ම.
හොඳයි ගරුමන්තුමා. සලකා බලන්න කියලා ඉතින්.
මුෘති කියන රජයේ සේවකයන් වෙනුවෙන් මේ මිලියන 50 වැඩියෙන් කරලා තියෙන මිලියන 50 බිලියන 50 sorry 50 බිලියන මේක අපව දෙන්න කියලා.
හොඳයි කොහොමද සුදු. ඔව් රාජ්‍යමන්තවා.
තාම මේ ගාන අය වෙලත් නැහැ. මේ උපකල්පනයක් කරේ. දැන් මේ උපකල්පනේ මත ඉඳලා තමයි තුමාලා ආපහු ගෙවන්න කියලා කියන්නේ. ඒක පළවෙනි දේ. දෙවෙනි එක රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවා ගන්න බැරි අවුරුද්දක් පහු කරලා ඉන්නේ අපි 2022. අඩු කරන්න කියලා යෝජනා තිබුණා. දෙසරකට ගෙවන්න කියලා යෝජනා තිබ්බා. දෙසරකට ගෙව්වා විධායකයින්ට සහ සාමාන්‍යයට. එහෙම රටක ඉඳලා මේ රටේ රාජ්‍ය නායකයා පැහැදිලිව කැබිනට් මණ්ඩලයට කිව්වා අපි මෙසරේ වැඩි කරනවා කියලා. ඇයි මේ? රාජ්‍ය නායකයාගේ ඒ වගේම පෞද්ගලික අංශයටත් යෝජනා කරනවා කිව්වා. විශ්‍රාමිකයා ගැනත් කිව්වා. ඇයි මේ අපේ රටේ ඉන්නවා 14 ලක්ෂයක් රාජ්‍ය සේවකයෝ 6 ලක්ෂයක් 20 ලක්ෂයකට රුපියල් 1000ක් වැඩි කරන්න කොච්චර අවශ්‍යද කියලා ඔබතුමා බලන්න. ඒ නිසා මෙහෙම පුළුල්ව මේ ප්‍රශ්නේ බලන්න මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා සූදානම්.
අපි බලමු
13 වෙනිදා ආයවැය යෝජනාව.
විපක්ෂ නැතුමා කෙටි කරන්න ලොකු වෙලාවක් ගත වෙලා තියෙන ඔබතුමා.
මම ඔබතුමත් එක්ක වාද විවාදයකට යන්න යනවා නෙවෙයි. ඔබතුමා මම අහපු ප්‍රශ්නයට බොහොම පැහැදිලිව උත්තරයක් දුන්නා. බිලියන 100යි ඉලක්කය තිබුණේ. දැන් ඒ ඉලක්කයේ අභිබවා බිලියන 107ක් හම් වෙලා තිබෙනවා. ඔබතුමයි උපකල්පනය කරේ බිලියන 150ක් දෙසැම්බර් 31ට ලැබෙනවයි කියලා. අපි කරපු උපකල්පනයක් නෙවෙයි. මම අහන්න කැමති කරුණාකරලා ඒ 150ේ ඉලක්කය, ඒ කියන්නේ 100 අභිබවා ගිය සියලුම මුදල් ටික ආපහු රිෆන් කරන්නට බලාපොරොත්තු වෙනවද? ඒ වගේම දැන් ඔබතුමා කියනවා ගිය අවුරුද්දේ රාජ්‍ය සේවකින්ගේ වැටුප් ගෙවන්නට ලොකු බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණයි කියලා. එහෙම රටකළු හිටියේ. එහෙම රටක් හැදන්නට අතවිස්සෙත් ඔබතුමානි. ඔබතුමානි බදු ආදායම මේ අහිමි කරේ දලදේශේ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ඇටියට 12% ඉඳලා 8% දක්වා බිලියන 600ක් 700ක බදු සහන කෝටිපතියන්ට ලබා දීලා. ඉතින් එහෙම රටක් නිර්මාණය වුණේ ඔබතුමත් අත උස්සපු නිසා. ඔබතුමා විතරක් නෙවෙයි ඔය පැත්ත හිටපු රොත්ත බුරුත්ත මත උස්සපු නිසා. එහෙම රටක් නිර්මාණය වුණේ, බංකොලොත් රටක් නිර්මාණය වුණේ ඔබතුමල්ලා නිසා. ඒ නිසා කියන්න හදන්න එපා මේ නිකන් මේ එක පාරටම අපි වලේ වැටුණා. මේක විහිං වැටුණු වලක්. මේක විහිං නිර්මාණය කරගත්ත බංකොලොත් භාවයක්. ඒ නිසා මම ඉල්ලීමක් කරන්න කැමතියි ඕවර් ටැක්ස් කරපු, ඒ කියන්නේ નિયમિત ප්‍රමාණයට වැඩිය බදු වර පටවපු බිලියන 50 බිලියන 50ද බිලියන 40ද බිලියන 30ද දෙසැම්බර් 31 වෙනිදාට ඔබතුමා උපකල්පනය කර කර ඉන්න ඕනේ ගණනේම කරන්න. ගණනේ කරලා ඕවර් ටැක්ස් කරපු ප්‍රමාණය ආපහු ලබා දෙනවද? ඒකයි මම අහන්නේ.
ගරු රාජ්‍යමතුමා
මේ නියෝජ්‍ය කතානායකතුමනි, ඔව් ඇත්තටම උපකල්පනය කරපු ආකාරයත් මම මේ සැප්තැම්බර් මාසෙ දක්වා මාසික වෙච්ච ප්‍රමාණය ඉතුරු මාස කීපය තුළ අය වුණොත් කියන උපකල්පනය මේක පැහැදිලිව තියෙනවා. ඒක හැබැයි එහෙමනම් එතුමා යෝජනා කරන්න ඕනේ මේ අය නොවිච්ච ටැක්ස් තියෙන්නේ. මේවත් සමාන වෙන්න මේ රටේ සමස්ත ජනතාවගෙන් දැන් මේ ජනප්‍රිය දේනේ කියන්නේ ආපහු ගෙවන්න කියලා. හැබැයි අය නොවිච්ච ප්‍රමාණය ගන්නත් එතුමා යෝජනාවක් ගේන්න ඕනේ. ඒක එක. දෙවෙනි එක අවසාන වශයෙන් නැවතත් එතුමා සාම්ප්‍රදායික විපක්ෂ නායකයා බවට පත් වුණා. ඒ නිසා තමයි මේ පහුගිය යුගය ගැන ඇඟිලි දික් කරලා බෑ. මේක කවුරු හරි කරගහලා ගොඩ ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න එතුමාලා උත්සාහ කරන්නේ නැත්නම් මම කියන්නේ ඒක සාම්ප්‍රදාය විපක්ෂය ළඟ තමයි නතර වෙලා තියෙන්නේ. මේ රට ගොඩ ගැනීමේ චේතනාවක් එතුමාලට නැහැ.
බොහොම ඉස්සතේ කරුවන්. එල්ලවල මෙතුමා ප්‍රීති ප්‍රශ්නයක්ද?
ඔව් මම ඉතාමත් කෙටියෙන් කියන්නම්. පොඩි ඉල්ලීමක් කරන්නේ නියෝජ්‍ය කතානායකතුමනි. අපි වාචික ප්‍රශ්න අහනවානේ. වාචික ප්‍රශ්න අහුවාම වාචික ප්‍රශ්නයට අපි දැන් මට මතකයි මම අදාහලා තියෙන ප්‍රශ්නේ මීට මාසයකට එකමාරකට උඩදීත් ඇහුවා. ඇහුවාම කිව්ව මොකක් හරි පාර්ලිමේන්තුවේ දාම් ගැටලුවක් නිසා මේක කල් දැම්මා. කල් දාලා දැන් අද බලාගෙන හිටියා අද මේකට උත්තර ටික ගන්න. මේ ජනතාවගේ ප්‍රශ්නනේ අපි අහන්නේ. බලා ඉන්නකොට අදත් කාලේ ඉවරයි කියලා ඒ ප්‍රශ්න ටික මම අරලා ඊළඟ දවස් දැම්මා. ඒ කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි දැන් මාසෙකට විතර න්‍යාය පත්‍රය හදලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ආපහු තව මාසකින් විතර තමයි ආයෙ එන්නේ. මේක මහා අසාධාරණයක් අපි වගේ අයට කරන. ඒක නිසා මම ඔබතුමන් ඉල්ලන්නේ එහෙම වාචික ප්‍රශ්නයක් අද මේක අපේ මේ අපි හින්දා වෙන දෙයක් නෙමෙයිනේ. මේ සභාව ඇතුලේ වෙන දේවල් හින්දා. ඉතින් ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ අද ප්‍රශ්නේ ගන්න බැයි නම් හෙට දිනේ ඊළඟට පාර්ලිමේන්තුව කැඳෙන්නේ පළවෙනි ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නේ ගන්න ඕන. නැත්තම් දැන් මාස ගානක් තිස්සේ මේක කල් යනවා. තව මොකක් හරි හෙටත් මේ විදිය වුණත් ඊළඟට දාලා තියෙන දවසෙත් මේ විදිය වුණොත් එහෙම ආයි න්‍යාය පත්‍රය හදන දවසට තමයි මේක යන්නේ.
මේක
අපේ වරදක් නෙමෙයි. මේක සභාවේ වරදක්.
කරුමන්තුමා
මම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ අපේ ප්‍රශ්නේ ඊළඟ පාර්ලිමේන්තු දවසට පළවෙනි ප්‍රශ්න ඇටියට ගන්න කියන ගෞරවණීය ඉල්ලීම ඔබතුමාගෙන් කරනවා.
ගරුමන්තුමා සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සතිය කියන්නේ දින 4කට හදන්නේ. එතකොට දින 4න් පස්සේ එන එකට තමයි බොහෝ වෙලාවට මේ ඇතුළත් කරන්න වෙන්නේ. ඒක අපි දින මේ සතිය පැවැත්වෙන දින 4 මුද්‍රණය කළා බෙදා හැරලා නිවේදනය කළා සියලුම දේවල් කළා අවසන් කළා තියෙනවා. එතකොට ඒක මැදට අලුත් එකක් එතකොට ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඔබතුමාට කියන්න ඕන අපි මේ 10 මාර්ට් මේ කටයුතු අවසන් කරන්න ගත්තට පස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ යම් විදියක මේකේ හොඳ ක්‍රමවත්භාවයක් හැදීගෙන යනවා කියලා අද විශේෂයෙන්ම සිද්ධ වුණේ. නිවේදන විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ නිසා ඒවට වැඩිපුර කාලය ගත වෙච්ච නිසා ප්‍රශ්නවලින් යම් විදියක කෙටි කිරීමක් කරන්න සිද්ධ වෙනවා. නමුත් මම හිතනවා ඉස්සරහදී එහෙම වෙන එකක් නැහැ. ඔබතුමා කරපු යෝජනාව ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. මොකද දැන් අපි විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නේ 10:35ට පටන් ගත්තේ. දැන් 11:32 වෙලාව. මේ ඒ නිසා මේ ඒවත් සමහරලාට කල්පනාකරණය කරගත්තොත් හොඳයි. ඒවා අඩු වෙනකොට මේ අනිත් දේවල් වලින් තමයි අඩු වෙන්නේ. ඒක නිසා බොහොම ඉස්සතේ ඔබතුමාට ගරු අමාත්‍යංශ නිවේදන දීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහත්තයා.
ගෞරව පිරිති සභානායර අවර්ගලේ, ගෞරව எதிர்க்கட்சி தலைவர் அவர்கள், ஒன்றாம் தேதி 8 கேள்விகளை எழுத்து வடிவத்திலும் 5 கேள்விகளை வாய்மொழி மூலமும் கேட்டிருந்தார். அதற்கான பதில்கள் எனக்கு உடனடியாக கொடுக்க முடியவில்லை. ஆனால் பதில்கள் தயாரிக்கப்பட்டிருந்தும் என்னால் நாடாளுமன்ற தவணைகளில் கலந்து கொள்ள முடியாதபடினால் எனக்கு பதிலளிக்க முடியவில்லை. பல பக்கங்களை கொண்ட பதில்கள் இருக்கின்றபடியினால் நேரத்தை கருத்தில் கொண்டு நான் சபைக்கு அதை பாரப்படுத்துகின்றேன். நன்றி.
போமிசு தேவத்து மாட்டேன்.